ඇමති නාට්‍යම සතිමත් වූ අවදිමත් වූ සන්ධ්‍යාවක් දවසක් ආදරණීය හිතවතුනි, අද සදහම් සැඳෑවට පිවිසුණු සම්බන්ධ වුණු සම්බන්ධව සිටින මේ හරහා අපගේ ඥාන දර්ශනය ඇති කරගන්න වැඩි කරගන්න ඥාන දර්ශනයෙන් නිරීක්ෂණය කරන්න ගන්න උත්සාහයකයි මේ දී සිටින්නේ. දහම නැතිනම් ආගම සමග අප සම්බන්ධ වෙනවා ආකාර කිහිපයකින්. මේ ඥාන දර්ශනයෙන් උත්සාහ කරන්නේ වඩාත් ඵලදායි සෞඛ්‍ය සම්පන්න ක්‍රමයකට දහමත් සමග සම්බන්ධ වෙන්න, දහම දකින්න. දහම දැකීමයි අපේ ඉලක්කය, අභිප්‍රාය. දහම දකින්න නැත්නම් දහම දැකීම සිදු වෙන්නේ ඥාන දර්ශනය හරහා. ඒ තමයි උපකරණි. සාමාන්‍යයෙන් දහමත් සමග සම්බන්ධ වන සරලම ප්‍රාථමිකම මාධ්‍යයේ තමා විශ්වාසය හා භක්තිය. ඕනෑම ආගමක් සමග, ඕනෑම දහමක් සමග වැඩි වශයෙන්ම වැඩි පිරිසක් බැතිමතුන් අනුගාමිකයන් එකතු වන්නේ භක්තිය හා විශ්වාසය නැමැති පාලමහරහා. ආගම එහා ඉවුරේ තිබෙනවා, මේ ඉවුරේ අප ඉන්නවා. විශ්වාස කරන විශ්වාසය නැමැති පාලම තමා ඒ ඉවුරු දෙක යා කරන්නේ. විශ්වාසය හා ඇදහීම, පිළිගැනීම. භක්තිය ඕනෑම ආගමකට සාධාරණයි, ඕනෑම පැතිමතෙකුට අනුගාමිකයෙකුට පොදුයි. ශාස්ත්‍රූන් වහන්සේව උන්වහන්සේ කළ කී දෑ, කිව්ූ දෑ, දේශනා කළ දේවල් මෙ විශ්වාස කිරීම. යම් පමණකට විශ්වාසය තිබෙනවද, ඉතින් ඒ පමණටම බැතිමතෙකු කියන්ට පිළිවන් භක්තිවන්තයෙකු කියන්ට පුළුවන්. භක්තිය නැතිනම් ඇදහීම විශ්වාසය තම මුල් තැන දෙන, සමහර එකම තැන දුන් බොහෝ ආගම් තිබෙනවා. හැබැයි මොන ආගමේ වුණත් ඒ ආගමක් නම් එතන ඇදහීමක් විශ්වාසයක් තිබෙනවා. ආගමික බව වැඩි වෙන්න වැඩි වෙන්න විශ්වාසයයි භක්තියයි වැඩි වෙනවා. විශ්වාසය හා භක්තිය අවශ්‍යතාව වැඩි වෙනවා. වඩ වඩාත් ආගම ආගමික ලක්ෂණ ඉස්මතු වෙන්න ඉස්මතු වෙන්න. ශාස්ත්‍රූන් වහන්සේ යට යනවා. සෑම ආගමකම ආගමකටම සිදුව තිබෙන දෙයක් හිතවතුනි, ශාස්ත්‍රූන් වහන්සේ යට ගිහිල්ලා ආගමික ලක්ෂණ උඩට ඇවිත් තිබෙනවා. ආගම ගොඩ නැගින්නේ ශාස්ත්‍රෝන් වහන්සේව වළලමි. මේ කාරණේ භයානක වෙන්න පුළුවන් එහෙම කීම. නමුත් මේ තමයි ඇත්ත. මේ ශාස්ත්‍රෝන් වහන්සේට තැනක් නැහැ ආගමක් ඇතුළේ. ශාස්ත්‍රුන් වහන්සේගේ නිර්මල පණිවිඩයට තැනක් නැහැ. ඒ සියල්ල වැහිලා ගිහිල්ලා ඒ සියල්ල වලලා ඒ මත තමා ආගම නැමැති මහා මන්දිරය සිවසින් සිවසට ගොඩනැගෙන්නේ. අලුතෙන් අලුතින් තට්ටු තට්ටු උඩට උඩට ඊළඟට වටේටම අලුත් අලුත් ගොඩ නැගිලි එකතු වෙන්නේ. කාලීන අවශ්‍යතා කියන්න පුළුවන් කාට හරි. යුගයේ අවශ්‍යතා කියන්නත් පුළුවන්. කාලීන අවශ්‍යතා උනත් යුගයේ අවශ්‍යතාව කිවිවත් ඇත්තටම සිදු වෙන්නේ ශාස්ත්‍රෝන් වහන්සේ අතුරුදහන් කිරීමක්. ඒ ශාස්ත්‍රෝන් වහන්සේගේ නිර්මල පණිවිඩය වලලා දෙමීම. එසේ මේ පෘථිවියේ විවිධ සංස්කෘතීන් වල ගොඩනැගු විවිධ ආගමික මන්දිර තිබෙනවා. මා කියන්නේ මේ සිද්ධස්ථාන ගැන නොවේ, පන්සල් පල්ලි කෝවිල් ගැන නොවේ, මේ ආගම කියන ඒ මහා සංස්ථාව රාශියක් තිබෙන. එකම තැන දෙන්නේ භක්තියට, විශ්වාසයට ඇදහීමට. භක්තිය වැඩිවෙන්ට වැඩිවෙන්ට, විශ්වාසය වැඩිවෙන්ට වැඩිවෙන්ට ප්‍රඥාව අඩු වෙලා යනවා. මේ දෙන්නට එකට ඉන්න පුළුවන් දෙදෙනෙකු නොවේ. එක්කෙනෙකු සිටින තැනට අනිත් කෙනාට ඉන්න බෑ. අවබෝධයට තැනක් නෑ. විශ්වාසයෙන්ම සෑහීමකට පත්වන හිතකට, විශ්වාසයෙන් සෑහීමකට පත්වන හිතකට, හදවතකට ප්‍රඥාවට සම්ප්‍රාප්ත වෙන්න බෑ. ඒ දොරවල් වැහිලා. ඒ නිසා තමයි අන්ධ භක්තිය කියන්නේ. මේ භක්තිය කොහොමද අන්ධයි? අන්ධ භක්තිය කියවත් නැතත් භක්තියට දැක්මක් නෑ. භක්තියට දකින්න ඇස් නෑ. ඇස් වැහිලා. භක්තිය කරන්නේ ඇස් වැසීම. ඇස් වැහුණහම භක්තිය විසින් පෙන්වනු ලබන, භක්තිය විසින් ප්‍රදර්ශනය කරනු ලබන චිත්‍රපටයක් තමයි භක්තිවන්තයාට දකින්න ලැබෙන්නේ. අන්ධ භක්තිය උනාට, භක්තියෙන් දෙනෙත් අන්ධ උනාට, ප්‍රඥාවේ ඇස් අන්ධ උනාට කළුවරක් නෙමෙයි පේන්නේ. මුකුත් නොපෙනී යන්නේ භක්තියට. තම විශ්වාස කරන දේ පේන්න පටන් ගන්නවා. භක්තිය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ විශ්වාස කරන දේවල් ඒ විදිහටම පේනවා. ඊටත් වැඩිය පේනවා. දැනෙන්න පටන් ගන්නවා. මේ භක්තිය තමයි අතහෘතේ බවට පත් වෙන්නේ. මේ සාමූහික මෝහණයක්. භක්තිය කියන්නේ සාමූහික මෝහණයක්. එක්කෙනෙකු දෙනෙකු මෝහණය කිරීම වෙනම කාරණයක්. නමුත් කිසියම් ආගමක් අදහන විශාල පිරිසක් එක්වර මෝහණයකට ලක් කිරීමක් තමයි භක්තියෙන් කරන්නේ. ඉතින් කවදත් සිදුව තියෙන්නේ ඒ තමා. ඒ ඇත්තන්ට යථාර්ථය තමා තමන් විශ්වාස කරන දේ. විශ්වාසයෙන් පිට යථාර්ථයක් නෑ. මෙතන සිටින තුරු ඥාන දර්ශනයක් කොහොමත් නෑ. ඥාන දර්ශනයක් තබා සාමාන්‍ය දර්ශනයක්වත් පහළ වෙන්නේ නෑ. ඒ දර්ශන කියන වචනේ එතන පාවිච්චි වෙනවා අය භක්තියත් එක්ක. ඒ දර්ශන තමන් විශ්වාස කරන දේවල්. දර්ශන විදිහට පේනවා, හීනෙන් පේනවා, යාඥා කරන වෙලාවල පේනවා, ස්තෝත්‍ර කියන වෙලාවල, වන්දනා කරන අවස්ථාවල, නිහඬව සිටින විට දර්ශන තුටුවයි එමටයි. එහෙම දර්ශනයකින්ම පිළිඹු වෙන්නේ තමන්ගේ ඇදහිීමයි, තමන්ගේ භක්තියයි. එතන සාමාන්‍ය බුද්ධියටවත් ඉඩක් නැහැ. ඒ පමණට අන්ධ වෙලා, ඒ පමණට මෝහණයකටපත් වෙලා. මේ විශාල පිරිසක් හසුරවන්න තියෙන හොඳම මෙබලම තමයි ආග. විශාල පිරිසක් කෙනෙක් දෙන්නෙකු නෙවෙයි. විශාල පිරිසක් ශිෂ්ට සම්පන්නව හසුරවන්න තියෙන. ම්ලේච්ඡ විදිහට නෙවෙයි, ශිෂ්ට සම්පන්නව පාලනය කරන්න දක්කන්න තියෙන හොඳම ක්‍රමය තමයි ආගම. ඉතින්දි භාවිතා කරන යාන්ත්‍රණය තමයි භක්තිය. භක්ති කියන්නේ චෛතසිකයක්. කොහෙවත් තියෙන දෙයක් චෛතසිකයක්. ඉතින් ආගෙත් හිතවල, විශේෂයෙන් මනුෂ්‍ය හිතවල තිබෙන එක්තරා ගතියක්. එකම ගතිය නොවේ, එක්තරා ගතියක්. ඇදහීම, විශ්වාසය, පිළිගැනීම, භක්ති. දැන් මෙන්න මේ ගතිය ඉස්මතු කරලා ගන්න, උඩට ගන්න. භක්තිය කියන චෛතසිකයේ සිටවිල්ල උදාසීන සිටවිල්ල. උදාසීන කියන්නේ කිසිම මිනිස්සෙකු උපදින්නේ නැහැ අහවල් දෙයට මම භක්තිවන්තයි කියාගෙන. සාමාන්‍ය භක්තියත් එක්කයි උපදින්නේ. භක්තියකින් චෛතසිකයක් සමගයි උපදින්නේ හැම මිනිස්සෙකු. ඇත්තටම මේ නිකන් ඩිස්කවරයක් වගේ, ඉස්ලියුමක් වගේ, මොකුත් නොලියු කොලයක් වගේ. ඉතින් ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් ඒ ලියන්න පුළුවන්. ලිව්වහම ඒ දේ තමයි ඇත්ත. ඉතින් ඕනෑම දෙයක් කෙනෙකුගේ විශ්වාසයකට විශ්වාස කරන්න සැලැස්සුවහම දර්ශනය වෙන්නේ ඒ ටික තමයි. අදහන කෙනාට ඒ ඇත්ත. මොකද ඇස් දෙකට දැක්ක කියලා. එන සරන් ඉන්නකොටත් පේන්න පුළුවන් මෝහනේ ලක්ෂණේ. මේ භයානකයි පැත්තකින්. කොයි පැත්තෙනුත් භයානකයි. නමුත් ඉතින් මේ තමයි සාමාන්‍ය ක්‍රමය. හිතාමතාමත් මේ කරනවා, හිතාමතාමත් මේ කරගන්නවා, තමනුත් අනුනුත් කරනවා, ආගම්වලිනුත් කරනවා. දේශපාලන දර්ශනය නුත් කරන මේ භක්තිය ඕනෑම දෙයකට යන්න පුළුවන් දෙයක්. දේශපාලන එක්කත් භක්තිය යන, ආගම් සමගත් යන, විද්‍යාව එක්කත් යන්න පුළුවන්, සාහිත්‍ය සමග, පරිසරයේ සමග. ඉතින් ඕනෑම දෙයකට භක්තිවන්ත වෙන්න පුළුවන්. පොදුවේ සාමූහික වශයෙන් භක්තිය භාවිතා වෙන්නේ දේශපාලනයේදී හා ආගමේදී තමයි ප්‍රධාන වශයෙන්. කෙසේ වූ හිතවතුනි, අදහන කෙනාට ඒ ඇදහි අදහන දේ තමයි දැනෙන්නේ, ඇහෙන්නේ, පේන්නේ, විඳින්නේ. අදහන දේ තමයි අදහන්න අදහන්න ඕනෙම කාරණයක් අදහන්න අදහන්න විශ්වාස කරන්න විශ්වාස කරන්න පේන්නේ ඒ විශ්වාසයේ තව තවත් තහවුරු වෙන ආකාරයේ සිදුවීම. ඇහෙන්නෙත් එහෙමයි. දැනෙන්නෙත් එහෙමයි. විඳින්නෙත් ඒ විදිහටයි. ඊනෙකින් පවා දර්ශනය වෙන්නේ ඇදහිව තහවුරු වෙන ආකාරයේ දර්ශන. ඔය ගුප්ත විද්‍යාවට ගියාම කෙනෙකු ශාස්ත්‍ර හඬ යනවා කියන්නේ පේනහන්නේ. තමන්ගේ විශ්වාසයට අනුව තමයි කියවෙන්නේ. එහෙම කියවුනාම තමයි ඇත්ත කිව්වා, හරි කිව්වා, හරි දේ කිව්වා. ඉතින් එතනදි බලන්න මේ භක්තිය මොනතරම් ප්‍රබලද කියා ඒ තමන්ට අහන්න කැමති දේ, දැනගන්න ඕන දේ ඒ විදිහට ඒ පේනේදී කියවෙන්න ඉඩ තියෙනවා. මේ ශාස්ත්‍රයට කියවෙන්න පුළුවන්. සමහර ඒක උපක්‍රමශීලීව වෙනවත් ඇති කොහොම හරි. ඒ නිසා බොහෝ දෙනෙකු කියන බාන ශාස්ත්‍රයටත් ඒකම කිව්වා. පේනටත් ඒකම දැක්කා. මේ තමයි ඇත්ත. මේකේ මේ පුදුමෙන්ට දෙයක් නැහැ. මෙතන තියෙන සරල මනෝවිද්‍යාවක්. හීනවලටත් ওই කාරණේ පොදුයි. තමන් විශ්වාස කරන දේවල් දැනගෙන හෝ නොදැනගෙන විශ්වාස කරන අදහන පිළිගන්න දෙයි දකින හීනයි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. මේවා මේ විශ්ලේෂණය කරන්න බැරිකම නිසායි හොයාගන්න බැරි. විශ්ලේෂණය කරන්න පුළුවන් නම් පේනවා අපේ මුළු පැවැත්මන මුළු ජීවිතේම විශ්වාසයේ විසින් නිර්මාණය කළ මැවු දෙයක් බව. විශ්වාසය තමයි මවලා තියෙන්නේ. රහයි කියලා හිතුවොත් රහයි, විශ්වාස කළොත් රහයි. රහ නෑ කියලා විශ්වාස කළොත් රහ නෑ. හොඳයි නම් හොඳයි, හොඳයි කියලා විශ්වාස කරන තාක්කල් හොඳයි, හොඳ නෑ කියලා විශ්වාස කරන විට හොඳ නෑ. ඒ නිසා මේ ලෝකේ කියන්නේ ජීවිතේ කියන්නේ අත්දැකීම් කියන්නේ භක්තිය විසින් විශ්වාසයන් විසින් මැවූ දෙයකට හා මවන දෙයකට. තව විදිහකට කියනවා නම් අපේ අත්දැකීම් ආගමක් ඇදහුවත් නැතත් හිතවතුනි දේශපාලන දර්ශනයක් අන්දව වහල්ව දර්ශනය කොහොම හිතත් දේශපාලනයේ අන්දව වැළඳගත්තත් නැතත් මේ භක්තිය නැමැති සිටිවිල්ලේ මානසික ස්වභාවය ඇදහිම විශ්වාසය මේවට මුල් තැන දෙන මනසකින් නම් ජීවත් වෙන්නේ වෙන මිනුම් දඬු නැතිනම් වෙන විශ්ලේෂණය කරන්න නිරීක්ෂණය කරන්න වෙන උපකරණ නැතිනම් ඔළුව ඇතුලේ හිත ඇතුලේ එහෙමනම් සමස්ත පැවැත්මම තමන්ගේ ජීවිතේම ලෝකයේම තමන්ගේ විශ්වාසයේ විසින් මැවු දෙයක් විශ්වාසයේ විසින් මවන්න ලැබූ දෙයක්. එහි යථාර්ථයක් හොයන්න යන එක මුලාවක්. එහෙමනම් ජීවිතය කියන්නේ ලෝකය කියන්නේ පැවැත්ම කියන්නේ සංසාරය කියන්නේ මේ දිනදා අත්දැකීම් කියන්නේ ඍජුවම හෝ වක්‍රව අපේ විශ්වාසයන් විසින් මවනු ලබන මැවු දෙයකට නම් එතන යථාර්ථයක් නැද. හීනක යථාර්ථයක් හොයන්න බෑ. හීනයක් කියන එක මිස ඒ හීනයක් කියන්නේ කාරණය හැර වෙන යථාර්ථයක් හොයන්න බෑ. ටෙලිවිෂන් එක මේ පේන දෙක යථාර්ථයක් හොයන්න බෑනේ. ඒක එය එහි තිරේ වැටුණු දෙයක් කියන එක හැර ඒ ඇත්ත. ඒ රූපවාහිනී තිරේ වැටුණු දෙයක්, රූපවාහිනී තිරේ මැවුණු දෙයක්, නිර්මාණය වුණු දෙයක් මිස එහෙම ඒ ඇත්ත හැර ඒ පේන දෙහි යථාර්ථය කෙනෙකු හොයන්ට ගියොත් හම්බ වෙන්නේ නැහැ. මොකද යථාර්ථය? කෑලි කෑලි ගලවල බැලුවත් රූපවාහිනියක යථාර්ථයක් හම්බ වෙන්නේ නැහැ. ඒ දැක්ක කිසිම දර්ශනයක. එනේ මුරුච්චියෙන් මුරුච්චියට ඒක තියෙන උපාංග එකින් එක එකින් එක එකින් එක ගලවල පැත්තක ගොඩ ගැහුවා. කෑලි ගොඩක් හම්බ වෙයි. විද්‍යුත් ඉලෙක්ට්‍රොනික ඉලෙක්ට්‍රිකල් ඩිවයිසස් ගොඩාක් හම්බ වෙයි. වයර් ගොඩක් ලැබෙයි. ප්ලාස්ටික් කෑලි ටිකක්, කැනමුරුච්චි ටිකක්, තව ඩිස්ප්ලේ එක තිරයක්. ඉතින් ওই ටික හැර අර අපි ඒ ටෙලිවිෂන් එකේ දැක්ක දෙයක් තියෙනවනේ, ඒ දේ ඒ දෙයක් නෑ ඒක ඇතුලේ. ඉතින් ඒ දේ නැත්නම් ඒකේ යථාර්ථයක් කොහොමද නැත්නම්? මේ කාරණේ හොඳින් අප තේරුම් ගත යුතු දෙයක්. යථාර්ථය දකින්ට නැති තැන කෙනෙකුට කියන්නේ ප්ලේ යථාර්ථය නෑ. ඒ නෑ කියන්නේ යථාර්ථයක් නැති නිසා නොවෙයි. යථාර්ථයක් යථා ස්වභාවයක් තියෙන යමක ක්‍රියාවක යථා ස්වභාවය හොයන්න ගියා නම් ඔන්නේ යථා ස්වභාවයක් දකින්න ලැබෙයි. නමුත් මායාවක හීනයක චිත්‍රපටියක ඒ පේන චිත්‍රපටි කියන කතන්දරේ නොවේ, ඒ පේන රූපරාමවල මේ වගේ යථාර්ථයේ හොයන්න ගිහිල්ලා මොන නොගැසෙන පිට කෙනෙක් කියන්න පුළුවන් යථාර්ථයක් නැහැ, හොයන්න දෙයක් නැහැ. මොකද්ද තියෙන යථාර්ථය? මේ නිසා තමයි කියන්නේ හොයන්න එපා කියලා. කවුද කියන්නේ? ඒ අර ආගමික සංස්ථා නිර්මාණය කරන ඇත්තන්. දේශපාලන සංස්ථා නිර්මාණය කරන ඇත්තන් කියලා හොයන්න එපා කියන දේ විශ්වාස කරන්නේ. මේ තමයි ඇත්ත. හොයන්න යන්න එපා. හිතවතුනි, ඔය එපා කියන්නේ අහලා දෙයක් නැත්තම් කියනවනේ එපා කියලා. ඒ අපිට නොසොයා ඉන්න පුළුවන්. මොනවද? ඒ ආගම ගැන හොයන්න ඕනේ නැහැ. එපා කියනවනේ ඉතින් හොයන්න ඕනේ. වෙන දෙයක් කවුරු හරි කියනවා මේක තමයි ඇත්ත, ඒ ගැන අය හොයන්න එපා. ඉතින් අපි හොයන්න තුයිමු. කිසි ගැටලුවක් නැහැ. නමුත් කිසිම කෙනෙකුට කියන්න බෑ ඔබ ගැන නොසෙවිය යුතුයි කියලා. කිසිම කෙනෙකුට, නායකයෙකුට, පූජකයෙකුට, කාටවත් කියන්න බෑ ඔබ ගැන නොසෙවිය යුතුයි. නීතියක් විදිහට දාන්න බෑ. ආඥාවක් විදිහට පනවන්න බෑ. තමන් ගැන සෙවීම නොකළ යුතුයි කියලා. නමුත් අවාසනාවකට එබඳු නීතියක් පැනෙව්වා වගේ එබඳු විශ්ව නීතියකට යටත්ව ඉන්නවා වගේ සාමාන්‍ය ජනයා තමන් තමන් ගැන හොයන්න යන්නේ නැහැ. තමන්ගේ යථාර්ථයේ කුමක්ද, යථා ස්වභාවයේ කුමක්ද හොයන්න, බලන්න, දකින්න උත්සාහ කරන්නේ නැහැ. නොකරන්න එක හේතුවක් තමයි අරන්ත භක්තිය. මේ දෙක පටලවාගෙන මේ ආගම් සහ යථාර්ථයේ පටලවාගෙන. ආගම්වල යථාර්ථයක් නැහැ. ඒවයි හරයක් නෑ. ඒව හොයන්න යන්න එපා. හොයන්න එපා කියනවා නම් හොයන්න එපා. එපා කියන්නේ නැති නිසා. තියෙනවා ඒක දැනගන්න තරමට අබ්ධිමත් නෑ, පින් පුණ්‍යවන්ත නෑ නිසා නොවේ, නැති නිසා. ඒ නිසා ඒ හොයන්න එපා. හැබැයි කවුරු මොනවක් කීවත් හිතවතුනි යථා ස්වභාවය අප තුළින් දකින්න පුළුවන් සහ දැකිය යුතුයි. මේ යථා ස්වභාවය දැකීමයි ආගම් මැදහිමයි දෙකක්. මේ දෙක පටලවා ගන්න එපා. යථා ස්වභාවය තමා තුළින් දකින්න එන විට භක්තිය නැමැති කණ්ණාඩිය ගලවන්න ඕනේ. කවුරු කවදා පැලැන්දුවත් ඒ කාචේ කවුරු කවදා අපේ ඇස්වලට බද්ධ කළ කමක් නෑ. උපතින් ඒ කාචයත් එක්කයි උපදින්නේ. ඒ ඉන්බෝන් උපතින්ම ඒ භක්තියේ ඇහින් තමයි උපදින්නේ. ඉතින් ඇහින් බලන විට පේන දේවල් ඇහැට ඕන දේවල් තමයි දකින්නේ, දර්ශනය වෙන්නේ. දැස්සෙන්ට මෙතන ශලකර්මයක් කරන්න ඕන. ශලකර්මයක් සලකර්මයන් නොකර ඒ කාචේ අයින් කරන්න බෑනේ. පොඩි කුඩා සලකර්මයක් කරන්න වෙනවා. ඇහැ නෙමෙයි උදුරන්ට ඕන. ඇහැ නෙවෙයි මේ ඇහැට බද්ධ කර තිබෙන ඒ භක්තිය නැමැති කාචේ. කාචේ තමයි අයින් කරන්න ඕන. ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්න ඕන. වෙලාවක දාගන්න පුළුවන් නේ කාචයක්. නමුත් දැන් ඒ ඉපදෙනකොට මෙහෙම කාචයක් සමග උපන්න නිසා ඒ තමයි උපන් හැටි කියලා හිතනවා. හරියට අපි ඇහි කොහොමත් කාචයක් තියෙනවනේ, උත්තල කාචයක්. ඒ උත්තල කාචයකින් පේන ලෝකයක් තමයි අපිට දැర్శණය වෙන්නේ. තියෙන ලෝකේ නෙමෙයි, උත්තර කාචයකින් බැලුවහම පේන විදිය තමයි අපිට පේන්නේ. උත්තර කාචයකින් බැලුවහම පුටුවක් පේන විදිහක් තියෙනවා, ගයක් පේන විදිහක් තියෙනවා. ඉතින් අවතල කාචයකින් බැලුවොත් ඒකට වෙනස්. දැන් මේ ඒ උපදින විදිය, උපදිනකොට මෙහෙම උත්තර කාචයක් එක්ක තමයි ඉපදුනේ. සමහර කෙනෙක් විකෘති කියලා කියනවා. ඉතින් කාචේ හැඩ වෙනස් වෙන්න පුළුවන් යම් කාරණ නිසා. බහුතරයකට පේන විදිහට පේන්නේ නැහැ භෞතික දේවල්. ආධ්‍යාත්මික කාරණ නොවේ. ඉතින් විතර කරන්නේ කොහොම හරි බාහිරින් හරි උත්තර කාචයක් දාලා ලෝකෙට පේන අනිත් අයට පේන විදිහට මෙයාට පෙන්වන්න හදනවා. එහෙම පේනවා නම් අන්න හරියට දකින්නවා කියා කියන දැන් ඔන්න හොඳට පේනවා. දැන් මේ තමා මේ පෘථග්ජන ලෝකේ ස්වභාවය. භක්තියේ කාචයත් සමග ඉපදුනහම ඒ උපන්න සමාජයේ, උපන්න සංස්කෘතියේ ඒ වටපිටාවේ පිළිගන්න අදහන දේවල් ඇත්ත. ඉවත් පේනේ විදියට. ඉතින් ඒ සංස්කෘතිය වෙනස් කරාම ඔන්න වෙනස් දේවල් පේන. වෙන සංස්කෘතියක් අදහන්න විශ්වාස කරන්න ගියාම වෙනම ලෝකයක් පේනවා. මේ සංස්කෘතියක් ආගමක් ඇතෙහුවත් නැත භක්තිය විශ්වාසයෙන් බලන විට පේන්නේ ඒ තමන් විශ්වාස කරන දේ තව තවත් තහවුරු වෙන ආකාරයට. හිතවතුනි සත්‍ය අවබෝධය කියන්නේ ධර්මාවබෝධය කියන්නේ අප විශ්වාස කරන දේ දැකීමට නොවේ. එහෙමනම් ඉතින් අමුතුවෙන් දකින්නට දෙයක් භාවනාවක් අවශ්‍ය නැහැ. මාර්ගයක් අවශ්‍ය නැහැ. අපි විශ්වාස කරන දේ දකින්න නම් අවශ්‍ය ඒට නම් සත්‍ය අවබෝධය හෝ ධර්ම අවබෝධය කියන්නේ නිවන් දැකීම කියන්නේ කුමකටද අමුතු ඥාන මාර්ගයක් විදර්ශනා මාර්ගයක් දහම් මගක් කුමකටද දැනටමත් ඒ විදිහට පේනවා. මේ කීවරයක් රැවටි තියෙනවද? අපේ මේස් වලට අප රැවටි තියෙනවද? අපේ මේ කන් දෙකට අප රැවටි තියෙනවද? අපේ පංච ඉන්ද්‍රයන්ට මොන තරම් වාරයක් රැවටිලා තියෙනවද? ඒ විශ්වාස කරලා අදහලා ඒ වෙනුවෙන් ජීවිතේ කැප කරලා පසු කාලෙක අයියෝ රැවටුණා කියලා හිතනවද? හිතලා තියෙනවද? මෙතන තියෙන අවාසනාව තමයි රැවටුණා කියන වෙයි හිතෙන්නේ රැවට්ටුවා කියන. මේ වචනේ මේ පිල්ලම් වල වෙනස තියෙන ඇලපිලි පාපිලි ඉස්පිලි වල තමයි වෙනස තියෙන්නේ. රැවට්ටුවා රැවටුණා නමුත් ප්‍රායෝගිකව බැලුවහම මහ විශාල වෙනසක් මෙතන. රැවැට්ටීම හා රැවටීම අතර කෙනෙකු අපව රවට්ටනවා නම් හරි ලේසි නොරැවටි ඉන්න. හරි ලේසි. මොන විදිහේ වේශ නිරූපණයක් දාගෙන මොන විදිහේ කපටි සූත්‍ර හොරහිත් වේශ නිරූපණ පටලවගෙන ආවත් අප රවට්ටන්න අප දහස් වාරයක් රැවටුණත් දහස්සින් පස්සේ ඊළඟ දවසේ හරි නොරැවටීන්ට පුළුවන්. කෙනෙකු හැමදේම රවට්ටන්න බෑ. හැමෝම රවට්ටන්නත් බෑ. කෙනෙකුව දිගටම රවට්ටන්නත් බෑ. එක වාරයකදී හැමෝම රවට්ටන්නත් බෑ. නිසා අනුන්ට යනුන් රවට්ටනවා නම් ඇත්ත එනම් අප රැවටුණා නොවේ. කවුරුන් හෝ රැවට්ටුවා නම් ඒ නිසා නම් අප සංසාරේ ඉන්නේ හරිම ලේසි ඒ සසරින් නිදහස් වෙන්න. සංසාරයට හේතුව මූලිකම හේතුව මෝහයනේ, මුලාව රැවටීමනේ. දැන් මෙතන කෙනෙකු විශ්වාස කරනවා නම් රවට්ටනවා, අපව රවට්ටනවා කවුරුන් හෝ. එහෙමනම් හරි ලේසි ඒ මූල හේතුවෙන් අයින් වෙන්න එයාට හුඟක් නොදී හිටියාම බලන්න, එයා දිහා බලන්නේ නැතුව හිටියාම දුරින් දුරු කළාම එයා රැවටීමක් නැහැ. නමුත් ඇත්තටම සිදු වෙන්නේ කවුරුන් හෝ පැමිණ රැවටීම නොවේ. රැවටීම නම් අපම රැවටීම නම් තත්ත්වය භයානකයි. එහෙමනම් හිතවතුනි ලේසිනේ ඒ නොරැවටි සිටීම එක පැත්තකින් බලන විට ලේසිනේ. එමෙ කාටද රැවටෙන්නේ? කාටද රැවටෙන්නේ? අප රැවටෙනවා නම් නං කාටද මේ රැවටෙන්නේ? පිට කෙනෙකුට නෙවෙයි. පිට කෙනෙක් නා රවට්ටනවා. රැවටීමක් නෙවෙයි. රැවටීම නම් එතන කවුද රවට්ටන්නේ අපෝ? එහෙම කෙනෙක් ඉන්නවද? මේ සංසාරයේට අපව රවට්ටන්නේ කවුද? එහෙම කෙනෙක් හම්බෙන්නේ නැහැ. බලන්න බලන්න එහෙම කෙනෙකු මුණ ගැහෙන්නේ නැහැ. මෙතන රැවටීමක් මිස රවට්ටන කෙනෙකු නෑ. රැවටීමක් තිබෙනවා. නමුත් රවට්ටන කෙනෙකු නෑ. එද මේ ප්‍රහේලිකාවක්. එහෙමනම් කොහොමද රැවටෙන්නේ? අන්න රැවටෙන්නේ අර භක්තිය, ඇදහීම, විශ්වාසය, මේ මොන නමින් කිව්වත් ඒ කාචයත් සමග ඉපදිලා ඒ කාචය හරහා තමා අප ලෝකය දකින්නේ. අප අපව දකින්නෙත් එහෙමයි, අනුන්ව දකින්නෙත් එහෙමයි. කන්දකෙත්තේ තියෙනවා, ඒ ශ්‍රවණ උපකරණේ තියෙනවා. ඒ විශ්වාසය ඇදහීම නිසා අපට හිතවතුනි යථාර්ථය ඇහෙන්නෙත් නෑ, යථාර්ථය පේන්නෙත් නෑ, යථාර්ථය ස්පර්ශ කරන්නටත් බෑ, දැනෙන්නේ භක්ති හරහායි. මේ ගැන තහවුරු කරන්න උදාහරණ අන්තර ඕන තරම් කියන්න පිළිවන් නමුත් අවශ්‍ය නැහැ. මේ කාරණය සරලව තේරුම් ගත්තාම ගැඹුරකට යන්න පුළුවන්. භක්තියෙන් බලනතුරු නැන දසුණක් නැහැ, ඥාන දර්ශනයක්. එම නිසා තමයි ඔය භාවනාවේ ඔය සමාධියට එන අවස්ථාවල, කියන්නේ සමාධියට එනවා කියන්නේ ඒ සමාධි භාවනාවලදී පිළිගැනීම් ප්‍රතික්ෂේප කිරීම දෙකම අතාරින්නේ. උපේක්ෂාවට එනවා කියන්නේ සමාධියේ එක විශේෂ ලක්ෂණයක් නේ, උපේක්ෂාව. උපේක්ෂාවේ ක්‍රියාකාරීත්වය තමයි කිසිම දෙයක් අදහන්නෙත් නැහැ, පිටු දකින්නෙත් නැහැ. දෙකම නේ, දෙකම කරන්නේ භක්තිය. භක්තිය තමයි වැළඳගන්නෙත්, ප්‍රතික්ෂේප කරන්නෙත්, පිටු දකින්නෙත්. එහෙනම් උපේක්ෂාව කරන්නේ ලං වී බලනවා, සමීප වී බලනවා. ඒ උපේක්ඛා කියන වචනේ ඒ තියෙන සියුම් අර්ථය තමයි ලං වී බලනවා, සමීප වී බලනවා, සිදුවීම් වලට හොඳටම ලං වෙලා බලනවා. ලං වෙලා බලන්න බලන්න පේන දේවල් වෙනස් වෙනවා. හොඳට බලන්න. මේ ඇහැට පේන දේක් අරන් බලන්න. ඒ උපේක්ඛාව එන්නේ මන ඉන්ද්‍රියටනේ, මනෝවිඤ්ඤාණයටනේ. මනෝවිඤ්ඤාණය තමයි බලන්නේ. ඥාන දර්ශනේ පහද වෙන්නේ මනෝවිඤ්ඤාණය. භක්තිය මනෝවිඤ්ඤාණයේ මොහොතකට පැත්තකින් තියලා මේ සාමාන්‍ය ඇහැ ඈතින් බලනකොටයි, ලං වෙලා බලනකොටයි ඕනෑම දෙයකට බලන්න පේන දෙය සම්පූර්ණයෙන් වෙනස්. සම්පූර්ණයෙන්ම වෙනස්. ලං වෙන්න ලං වෙන්න මෙතෙක් කාලයක් නොදුටු දේවල් තමයි පේන්න පටන් ගන්නේ. ඈතින් අවුරුදු 10ක් 15ක් 20ක් ඈතින් ඉඳලා දැක්ක චිත්‍රය නෙවෙයි ලං වන විට එක මොහොතකට පේන්නේ. එක මොහොතකින් පේනවා ඊට වඩා වැඩිපුර විස්තර අංග සම්පූර්ණ කාරණා. උපේක්ෂාවේ වැදගත්කම එයයි. උපේක්ෂාව යම් පමණකට තිබෙනවද එතන භක්තිය ඒ පමණට අඩුයි. භක්තියත් එක්ක මේ ගමනේ යන්න බෑ. ඒ වෙනුවට තමයි ආදේශනයක් මෙතන දාන්නේ. භක්තිය අයින් වෙනවා, උපේක්ෂාව එතෙන්ට එනවා. උපේක්ෂා සහගත මනසකට තමා ඥාන දර්ශනේ පහළ වෙන්නේ. උපේක්ෂා විතරක් තිබ්බට මදි. ඒ පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ අනිත් ලක්ෂණ ඕනේ. හොඳ අවදිමත් බවක් සතියක් තියෙන්න ඕනේ. හොඳ අවධානයක් තියෙන්න ඕනේ. නමුත් උපේක්ෂාවේ වැදගත්කම තේරුම් ගන්නට මේ උපේක්ෂාව නැති ඒකාග්‍රතාව තියෙනවා. උපේක්ෂාව නැති සතියක් තියෙනවා. සති ඒකාග්‍රතාව තියෙන්න පුළුවන් උපේක්ෂාවක් නැතිව. එතනදී වෙන්නේ කෙනෙක් වර්තමානයේ ඉන්නවා. ඒ උපේක්ෂාව නැති සහ ඒකාග්‍රතාවයේ පමණක් තියෙන ඒ පුහුණුවේ භාවනා කමඨහනේ දිගට වැඩිීමේ ප්‍රතිඵලයක් විදිහට සමාධි ස්වභාවයකට කෙනෙකුපත් වෙන්න පුළුවන්. එතන හොඳ සිහියකුත් තියෙනවා, ඒකාග්‍රතාවයකුත් තියෙනවා, සතුටක් තියෙනවා, සැහැල්ලුවක් තියෙනවා, වර්තමානෙත් ඉන්නවා. ඒ වෙලාවේ සිදුවන සිදුවීම් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. මේ සියල්ල ඒ සමාධිය අත්දකින්න පුළුවන්. හොඳ විවේකයක්. නමුත් ඒ සමාධිය සඳහා පමණයි. ඒ වාහනයක් වෙන්නේ නැහැ. යම් පාක් කරලා ඉන්න, පාකින් පාක් කරලා කොහරි නවත්තලා ඉන්න තත්වයක්. ගමනක් නැහැ එතන. ගමන යන්න නම් උපේක්ෂාවත් අවශ්‍යයි. උපේක්ෂාවත් එකතු කරගත්තාම තමා මේ ඊළඟ එතනින් එහාට යන ගමන යන්න පුළුවන් වෙන්නේ. උපේක්ෂාවේ කාර්යය තමා භක්තිය මොනවා කිව්වත් ඒ දිහා උපේක්ෂා සහගත වෙනවා. කිට්ටු කරලා බලනවා, ඈතින් එහෙම පෙන්නනවා. මෙහෙමයි අර එහෙමයි ඒ ටික පෙන්නනවා. විශ්වාසයේ විසින් ප්‍රක්ෂේපණය කරනු ලබන ඒ චිත්‍රය එන්න අපිට පේනවා. ලොකු පෙළඹවීමකුත් වෙනවා. මම දැක්කන්නේ ඒක ඇත්ත. එහෙමනේ ඇහුනේ මට, ඒක ඇත්ත. හිතුනේ මටනේ ඇත්ත. නෑ, ඒ කෙනෙහි උපේක්ෂා සහගත වෙනවා. උපේක්ෂා සහගත වෙනවා කියන්නේ එය පරිේශණයකට ලක් කරනවා. උපේක්ෂා කියන ඒ වචනය ඇතුළේ තියෙනවා අන්වීක්ෂ කියන, අන්වීක්ෂ දුරේක්ෂ. ඒ හැමතැනකම කියන්නේ දැකීම කියන අර්ථය. බැලීම, දුර තියෙන දේක් දකිනවා. අන්වීක්ෂේ කුඩා දේ ලොකු කරලා බලනවා. උපේක්ෂා කියන්නේ ලං වෙලා බලනවා. එතන මේ හැමතැනකම කියන්නේ සොයා බැලීමක්, පරිේශනයක්. පරිේශනය කරන්න ඕනේ. පරිේශණය නොකරන මනස නැවතුණු මනසක්. අර කොහරි තැනක හොඳ තැනක් වෙන්න පුළුවන්. ඒක ඉතින් පාක් කරලා තියෙනවා. ඔහේ නවත්තලා තියෙනවා. ගමනක් නැහැ. බයයි පරිේශණය කරන්න. කවුද බය? භක්තිය බයයි. එයා ඉඩ දෙන්නේ නැහැ පරිේශණයක් කරන්න. ඒ පරිේශණය වළක්වනවා. අර ප්‍රශ්න අහනවට, තර්ක විතර්ක කරනවට, වෙනත් කෝණවලින් නිරීක්ෂණය කරනවට, ප්‍රතිවිරුද්ධ අදහස් වලට සවන් දෙනවට ඒවට බයයි. භක්තිය අපව බියගුල්ලන් බවට පත් කරනවා. භක්තියයි බයයි එකට යන්නේ. උපේක්ෂාවයි එඩිතරකමයි එකට එන්නේ. එඩිතරකමක් ඕනේ මේ මාර්ගයට. ඥාන දර්ශනය පහළ වෙන්නේ එඩිතර හිත්වලට පමණයි. බියගුළු හිත් හැම විටම භක්තියේ හෙවණැල්ලට මුවා වෙලා ඉන්නේ. බියගුළු සිත්වලට තමා භක්තියේ පිහිට අවශ්‍ය වෙන්නේ. අපට තෝරා ගැනීමක් තිබෙනවා හිතවතුනි. භක්තියේ ඇදහිමේ විශ්වාසයේ සෙවණයට බියගුල්ලන්සේ හීන දකින්නවද? සංසාරයේ නැමැති හීන දකින්න කුසේ දිගටම ඉන්නවද? නැතිනම් උපේක්ෂාවේ ආධාරයෙන් ඇහෙන පෙනෙන දැනෙන හිතෙන මේ සියල්ල ගැන එඩිතරව ප්‍රශ්න කරනවාද පරේක්ෂණය කරනවාද? මේ තීරණේ වෙන කෙනෙකුට ගන්න බෑ. ඒ තීරණේ ගත්ත හිත තමා කවර හෝ තීරණයක් කිසියම් හිතක් ගත්තොත් යන්නේ ගත්ත හිත තමා ඒ මාර්ගය යන්නේ. දැන් භක්තිය ඉන්න කියලා තීරණයක් ගන්න අවශ්‍ය නැහැ. කොහොමද ඉන්නේ? භක්තිය තමයි. ඉපදුනේම භක්තියක් ඇතුළෙනේ. ඒ නිසා අමුතුවෙන් තීරණ ගන්න ඕනේ නැහැ. තමන් විශ්වාස කරන්න ඕනේ කුමක්ද නැද්ද කියන එක වරින් වර තීරණය කරනවා. ඒවා වෙනස් කරනවා. කෙනෙකුට ආගම් මාරු කරන්න පුළුවන්. දේශපාලන පක්ෂ මාරු කරන්න පුළුවන්. නමුත් ඒ ඇදහිම වෙනස් වෙලා නැහැ. භක්තිය ඇතුළේ සිටමින් අදහන දෙයි වෙනස් කරන්නේ. ඇදහිම නොවේ. එතයා තීරණයක් ගන්න නැහැ කවදාවත් ජීවිත කාලේ. උපන්න විදියටම ජීවත් වෙලා ඒ විදියටම මැරෙනවා. තීරණයක් ගන්නව නම් ගන්න තියෙන මෙන්න මේ තීරණය පමණයි. අතන ඉන්නවද මෙතෙන්ට එනවද? මේ තීරණේ ගන්න ලොකු එඩිතරකමක් ඕන. ලොකු එඩිතරකමක් ඕන. තමන්ව විවේචනයට භාජනය කරන්න ඉඩ දෙන්න ඕන. ස්වයං විවේචනයක්ද වෙන කෙනෙකු විවේචනය කරනවද ප්‍රශ්නයක් නෑ. විවේචනයට භාජනය වෙන්න ඉඩ දිය හැකි එඩිතරකමක්. තමන් කියන දේ තමන් අදහන දේට විරුද්ධ වෙන පිරිසක් සමග ජීවත් වෙන්න එඩිතරකමක් තියෙනවා. ඒ එඩිතරකම يعني එකම විශ්වාසයක් ඇතුළේ එකම ඇදහිීමක් ඇතුළේ එකම දේ හරි කියන පිරිසක් එක්ක ඉන්න කිසිම ඉදිරිතරකමක් ඕනේ නැහැ. ඒක බය ගුල්ලන් ඉන්න තැන. ඒ බිය ගුල්ලන් ඉන්න ගුහාවක්, ගුලක්. ඒ ගුලින් එළියට එන්න ලොකු ඉදිරිතරකමක් ඕනේ. එහෙම ඉන්න බය නම් ආවොත් අපේ හිත වෙනස් වෙයි, මිත්‍යා දෘෂ්ටියට වැටෙයි. අන්න ඒ සම්මාදිට්ඨිය නෙමෙයි හිටියේ. සම්මාදිට්ඨිය හිටියනම් මිත්‍යා දෘෂ්ටියට වැටෙයි කියන බියක් නැහැ. හිටියේ භක්තිය. භක්තිය නැති වෙනවා. එහෙනම් මෙහෙන් තර්ක දානකොට ඒ තමන් අදහන දේ හෙලවෙනවා. ඒ අල්ලගෙන ඉන්න කෙනාට බයයි. හේත් වෙලා ඉන්නවා නම් බිත්තිය කවුරු හරි බිත්තියට කුළු ගෙඩියකින් ගහන විට හේත් වෙලා ඉන්න කෙනා බය වෙනවා. මේ නිසා හිතවතුනි මුලින්ම කිව්වේ මේ ආගමයි යථාර්ථය දැකීමයි දෙකක්. මේ දෙක එකට යන්නේ නැහැ. එකට යන්නේ නැහැ. විත්තියකට හේත් වෙලා ඉන්න පුළුවන්. කොන්ද පණ නැත්නම්. විත්තිය අතාරින්න. විත්තිය කඩන්න ඕනේ. විත්තිය අතාරින්න. කිසියම් මොහතක ඔබ හේතු වී සිටි බිත්තිය අතහැරියොත් අන්න ඒ මොහොතේ සිට ඔබ ශක්තිමත් කෙනෙකු බවට පත් වෙනවා. කොන්ද කෙලින් තියාගෙන ඉන්න පටන් ගන්න යන්නේ මේ මොහොතේ පටන්. මේ මොහොතේ සිටයි එතෙක් කොන්දක් නැති කෙනෙකු විදියට හිට වෙන්නේ. කොන්දක් නැති තැනක ඥාන දර්ශනයක් නැහැ. හොඳයි හිතවතුනි, මේ දැක්මත් සමග ටික වෙලාවක් ප්‍රතිවේක්ෂාවකට එමු. Thank you. මේ කරුණු ඇසුණු විට යම් පමණකට කෙනෙකුගේ හිත සිදුනනම් බලන්න අප්‍රසාදයක් ඇති වුණා නම් බලන්න එතන බලන්න දෙන්නේ කවුරුන් හෝ අසත්‍යයක් කියන විට නොවේ. අප සත්‍යයයි කියා අදහන දේ අසත්‍යයි කීවොත් තමයි අපට රිදෙන්නේ. සත්‍යයි කියා විශ්වාස කරගෙන සිටි දෙයක් දෙයකට කවුරුන් හෝ බොරුවක් කියන විටයි ඒක බොරුවක්. එහෙම කියන තැනදී තමයි ඒ ඇත්තක් කියා විශ්වාස කළ සිතට වේදනාවක් එන්නේ. මේ වේදනාව අපට පණිවිඩ දෙකක් දෙනවා. එකක් තමයි අපේ විශ්වාසයන් ගැන. දෙවෙනි කාරණය අප ඇත්ත සත්‍යය දැක නැති බව, නොදන්න බව. මේ ගැන මෙනෙහි කරන්න. මේ වැඩසටහන පුරාම පහළ වූ සිතිවිලි, දැක්කු ප්‍රතිචාර ප්‍රතික්‍රියා ඇසුරින්ම මෙනෙහි කර බලන්න. මේ ධර්මතාවයන් මතු කර ගැනීම සඳහා නැවත නැවතත් හාර හාර බලන්න. අපට තිබෙන්නේ සත්‍ය දැක්මක්ද නැතිනම් මේවා තමා ඇත්ත කියන විශ්වාසයන්ද? සත්‍ය පිළිබඳ දැකීමක් අපට තිබෙන්නේ නැතිනම් සත්‍යයේ මෙයයි කියන ඇදහිම්ද? මේ සෙවීම කම්පනයක් ඇති කරනවා, තැතිගන්වන අත්දැකීමක්. කම්පනය වෙන්න ඉඩ අරින්න. බයක් තැති ගැනීමක් ඇති වෙනවා නම් ඒටත් පිට දෙන්න. විශ්වාසය නැති බිත්තිය එළවුණාවේ. ප්‍රකම්පිත හිතින් එන්න සාකච්ඡාවට අහන්න තර්ක කරන්න වාද කරන්න අත්දැකීමක් තිබෙනවා නම් අනාවරණයක් තිබෙනවා නම් මේ ඒ සියල්ල සඳහාම අවස්ථාව.
එරුවන් සන්නයි සර් මේ ගැටලුවක් නිරාකරණය කරගන්න අවස්ථාව මේ අවශ්‍යයි. පළවෙනි එක තමයි මේ ශ්‍රද්ධාව සහ භක්තිය කියන එක වෙන් කරලා තේරුම් ගන්න කොහොමද කියන එක. ආගමක පැත්තෙන් ගත්තම ශ්‍රද්ධාව තියෙන කෙනෙක් ප්‍රඥාව නැති කෙනෙක් කොයි වගේද හැසිරෙන්නේ, ඒ වගේම බුද්ධිය තියෙන කෙනෙක් ශ්‍රද්ධාව නැති කෙනෙක් කපටිකමක් වගේ විදියටද හැසිරෙන්නේ, කපටි කෙනෙක් වෙන විදියටද හැසිරෙන්නේ කියන එක දැනගන්න අවශ්‍යයි.
භක්තිය ශ්‍රද්ධාව දෙකක් එක වගේ දැක්කට, එක වගේ බාහිරින් පෙවුනට මේ දෙන්න දෙන්නේ. ශ්‍රද්ධාව එක්කෙනෙක්, භක්තිය තව කෙනෙක්. භක්තිය අන්දයි, ශ්‍රද්ධාවට දැක්මක් තිබෙනවා. ඒ දැකීමෙන් පහළ වෙන දෙයක් තමයි ශ්‍රද්ධාව. ඔය ශ්‍රද්ධාව ඇති වෙන ආකාර දෙකක් නේ තියෙන්නේ දහමේ. එකක් තමයි දුක් රූප නිසා ශ්‍රද්ධා, මේ කෙනෙක් තමන්ගේ දුක අත්දකින දුක, ඒ දුක ඇතුලේ සිටිනින් ඒ ගොඩෙන්න මොනවද කරන්න පුළුවන් කියා උත්සාහ කරමින් සිටින විට ශ්‍රද්ධාව එන්න පුළුවන්. නෑ, මේ දුක නැති කරන්න පුළුවන් කියන ඒ ප්‍රබල හැඟීම, ඒ එන්නේ දුක හේතුවක් නිසා ඇති වුණා කියා දැක්කොත් පමණයි. අපමයි මේ වලට වැටුනේ කියා දැනගත්තොත් අපිටම පුළුවන් ඒ වලින් ගොඩෙන්න. ඒ එක ශ්‍රද්ධාව ඇති වෙන එක අවස්ථාවක්. ඒ අවස්ථාවක් කියන්නේ එක ආකාරය දුක් රූප නිසා ශ්‍රද්ධා, දුක උපනිශ්‍රේ කරගෙන ශ්‍රද්ධාව ඇති වෙන. හැබැයි දුක් විඳින හැමෝටම ශ්‍රද්ධාව ඇති වෙනවා කියන්නේ නෙවෙයි එතන කියන්නේ. මේ දුකින් ගොඩට එන්න කෙනෙකු බලනවා එක එක උපක්‍රම කරලා. ඒ ගැන දැන් විස්තර කතා කරන්න අවශ්‍ය නැහැ. ඒ භක්තියෙන් තමයි මුලින්ම උත්සාහ කරන්නේ. භක්තියත් එක්ක යා මන්ත්‍ර කියන්න බලනවා, වලකට ගොඩේන්න පුළුවන්ද යාඥා කරලා බලනවා, ගොඩේන්න පුළුවන්ද බලි පූජා කරලා බලනවා. ඒ විදිහට ඒකකින්වත් දැන් අපිම මේ වැඩ දෙන්නලා හරි ඒක පරිදි ටිකක් කපාගෙන හරි උඩට එන්න ඕනේ. ඒ විදිහට අපිටම එළියට එන්න පුළුවන් කියන ඒ දැක්මට තමයි ශ්‍රද්ධාව කියන්නේ. ඒතර දෙවෙනි ආකාරය තමයි ජනප්‍රියම ආකාරය ශ්‍රද්ධාව පහළ වෙන. කොහොමද මේ පුද්ගලයෙකු පිළිබඳව කරනු ලබන ගවේෂණයක ප්‍රතිඵලයක් විදිහට අපට ගුරුවරයෙකු අවශ්‍ය නම්, මඟ පෙන්වන්නෙකු අවශ්‍ය නම්, මුලින්ම ඒ කෙනා ගැන අපි ගවේෂණයක් කරන්න ඕනේ. කරන්න තියෙන්නේ මහා ලොකු ගවේෂණයක් නෙවෙයි, උපන් ස්ථාපිත බලන ගවේෂණයක් නෙවෙයි, කේන්දර බලන. මේ තැනැත්තට ලෝභය තියෙනවද, ද්වේෂය තියෙනවද, මෝහය තියෙනවද, ඒ වගේ ඒ දේශකයා ලෝභයෙන් මැදිලා, ද්වේෂයෙන් මැදිලා, මෝහයෙන් මැදිලා, ඒයින් වැහිලා, ඒවට වසඟ වෙලා අහන් ඉන්න අයවත් අහන් ඉන්න අයගේ හිත්වල ද්වේෂය ඇති වෙන ආකාරයට, නැති ද්වේෂයන් නැති වෙන ආකාරයට, නැති ලෝභයන් පහළ වෙන ආකාරයට, නැති මුලාවට වැටෙන විදිහට ඒ චේතනාවෙන්ද මේ දේශනා කරන්නේ. එතන මෙන්න මේ කාරණේ හොයන්න. හොයන්න තියෙන ඇච්චර මහ ලොකු දෙයක් නෙමෙයි. මේකට අමාරුම සෙවි. අනිත් ඒවා හොයන එක ලේසි. ඒක පරක් බැලුවටද, පරක් ඇහුවටද. මේ ලෝභ දේශ මොහ තියෙනවා තව කෙනෙක්ගේ හිතේ කියලා හොයන එක අමාරු. ඒක ලේසි නෑ. හැබැයි කියන දේවල් වලින් පුළුවන් මේ කීම තුල අහන් ඉන්න අපේ හිත තුල නැති ලෝභයන් උපදිනවා. ඒ උපදින ආකාරයටද මේ කියන්නේ. නැති දේශයන් උපද්දවන ආකාරයට. නැති මුලාවට අප වැටෙන ආකාරයට ඇදලා දාන විදිහට මේ කියන්නේ කියලා බලන්න ඕනේ. හොඳට හොයලා බලන්න. හොයලා බලුවහම ඔන්න තේරෙනවා නම් එහෙම නෑ. තියෙන ලෝභයක් නැති වෙන විදිහට, තියෙන ද්වේෂයක් නැති වෙන විදිහට දේශනයට එනකොට හිතේ තිබ්බන මොනව ගැන හරි ලෝභයක්, ද්වේෂයක් මොහයක් ඒ ටිකක් නැති වෙලා යන විදිහට තමයි කියන්නේ කියලා අන්න එතනදී සද්ධාව පහළ වෙනවා. ඒ සද්ධාව පහළ වුණාම තමයි සද්ධා ජාතෝ උපසම්පතේ නැවත නැවත අහන්නේ යන්නේ සාකච්ඡාවට එන්නේ උපදෙස් ගන්න. ඒතර ඒ සද්ධාව ඇත්තටම භක්තිය නෙවෙයි. දැන් භක්තියට ඕවා කරන්න බෑ. එයා ඒව කරන්න යන්නෙත් නෑ. එයා කරන්න දෙන්නෙත් නෑ. මෙහෙම කරාම තමයි සද්ධාව පහළ වෙන්නේ. එතකොට මේ දෙක දෙකක්. ඊළඟට මේ ඒ සද්ධාව නැති බුද්ධිය එතන ඒ සංවේදීතාවයක් නැහැ. සද්ධාවේ ලක්ෂණයක් සංවේදී බව. එතකොට කියනවානේ සරලව හිතක් පපුවක් නැහැ කියලා. හිතක් පපුවක් නැති උගතෙකු ඉන්න පුළුවන්. හිතක් පපුවක් නැති බුද්ධිමතෙකු ඉන්නත් පුළුවන්. එහෙම කෙනෙකු ඉතින් පුළුවන් පරමාණු බෝම්බයක් හදන්නත් පුළුවන්. පරමාණු බෝම්බයක් හදන්න. මහා විශාල බුද්ධියක් එකයි. උගත්කමකුත් තියෙනවා. හිතක් පපුවක් නැහැ. හිතක් පපුවක් තියෙන නම් බෝම්බයක් හදන්න බෑ. පරමාණු බෝම්බයක් නෙමෙයි මොකක්වත් බෝම්බයක් හදන්න බෑ. හිතක් පපුවක් තියෙන කෙනෙකුට. ඉතින් ඒ නිසා මේ සද්ධාව නැති භක්තිය තියෙන්න පුළුවන්. භක්තිය තියන අය තමයි ඔව හදන්නේ. සද්ධාව නැහැ. සද්ධාව නැති බුද්ධිය අනුතුරුදායකයි. තමන්වත් දුකති ගාමී කරමින් පරලෝ වශයෙන් මෙලෝ වශයෙන් අනිත් අයට අපායක් නිර්මාණය කරනවා. ඒතර මෙලෝ වශයෙන් අනුන්ට නිර්මාණය කරන අපාය පරලෝමසින් තමන් වැටෙනවා. ඒ ප්‍රඥාව වෙනස්. බුද්ධිය ප්‍රඥාවයි දෙකක්. ප්‍රඥාව පහළ වෙනවනේ එතන ශ්‍රද්ධාව අවශ්‍ය නැහැ. ප්‍රඥාව දන්නවා දුක. දුක කියන එක දන්නවා. ඒ ප්‍රඥාවේ ලක්ෂණේනේ දුක දන්න බව. දුකට කවුරුත් කැමති නැති බව ප්‍රඥාව දන්නවා. තමන් කැමතිත් නැති නිසානේ මේ දුක නැති කිරීම සඳහා මේ සියලු විචායන් ගත්තේ. ඒ ප්‍රතිපලයක් විදිහට ප්‍රඥාව පහළ වුණේ. ඒ කියන්නේ තමන් යම්සේ දුකට අකමැතිද අනිත් අය දුකට කැමති නැති බව ප්‍රඥාව දන්නවා. ඒ දන්න ප්‍රඥාව කිසිම කිසිවක් කරන්නේ නැහැ. තව කෙනෙකු විපත දික්කරන්න ඒ චේතනාව කිසිවක් කියන්නේ කරන්නේ නැහැ. හැබැයි වක්‍රමයක් විදිහට කෙනෙකුට කෙනෙකුව අපහසුතාවයකට ලක් කරන්න පුළුවන්. එය ධර්ම මාර්ගයේ ඉදිරියට ගෙනියන්න ධර්ම මාර්ගයට ගේන්න කෙනෙකුව අවදි කරවන්න තත්ත්වයක් දාන්න පුළුවන් අවදි කරවන්න. ඒ වගේ දෙයක් ප්‍රඥාව කරයි. නමුත් ප්‍රඥාව කවදාවත් ආත්මార్థකාමී නෑ. තමන්ගේ යහපත වෙනුවෙන් අනිත් අයව පාවිච්චි කරන්නේ නෑ ප්‍රඥා.
පැහැදිලි. ඕම් පිට්ස්.
අවසරයි ගුරුතුමනි. ද මම ඔබ ඔබතුමා මේ භක්තිය ගැන කියනකොට මට භාවනා වේද ලැබිච්ච අත්දැකීමකුයි ඒ තුලින් මතුවෙච්ච ප්‍රශ්නකුයි අහන්න හිතෙනවා. මොකද මම පෞගේ දවස්වල භාවනා කර කර ඉන්නකොට ගොඩක් වෙලාවට කියන්නේ පරයන්කේ ඉන්නකොටයි නැත්නම් අනිත් වෙලාවදී සිතුවිලි දිහා බල බල හිටියා. ඉතින් සිතුවිලි දිහා බල බල ඉන්නකොට මට තේරුණා මේ මට එන හැම සිතුවිල්ලකම, ඒ කියන්නේ මූල බීජයේ සිතුවිල්ලේ මගේම අත්දැකීමක්, මගේ පරණ මතකයක් නැත්නම් අත්දැකීමක් ආසිත තමයි එන්නේ. අලුත් කිසිම දෙයක් ආවේ නැහැ. හැබැයි ඒක මූල කරගෙන සමහර වෙලාවට අලුත් දේවල් හිතන්න පුළුවන්. ඒ වට ආපු මූල සිතුවිල්ල හැම වෙලාවෙම පරණ මගේ සිතුවිල්ල. එතකොට මම ළඟදී දේශනාවකින් ඇහුවා අපි හදන සිතුවිලි ධර්මතා වශයෙන් විශ්වයට මුදා හැරෙනවා කියලා. ඒ වගේම අනික් අය හදන සිතුවිලි අපිට එනවා කියලා ධර්මතා වශයෙන්. ඒ වට මට කියන්න පුළුවන් පෞගේ මාසයකට වැඩිය මගේ ලැබිච්ච අත්දැකීම් වලින් මට එකම වතාවක්වත් දැකලා නැහැ අනික් අයගේ සිතුවිල්ලක් එනවා. හැබැයි කියන්නේ මගේ නොවන සිතුවිල්ලක්. මොකද හැම සිතුවිල්ලක්ම මගේ පරණ අත්දැකීම්. හැබැයි පරණ අත්දැකීම් මූලික කරගෙන අලුතෙන් අලුතෙන් හිතාගෙන ගියා. එතකොට ඔබතුමාගේ මම අහපු පළවෙනි කලින් දේශනාවේදී අහපු දේ හරිද වැරදිද කියලා මට ලොකු ප්‍රශ්නයක් ආවා. ඒක මම තේරුම් ගත්ත හරිද නැත්නම් ඇහුණා හරිද කියලා. ඒක ඔබතුමා භක්තිය ගැන කතා කරනකොට මට දැන් තේරුණා ඒකෙදි මට වෙලා තියෙන මම මයිගාවේ අඳ භක්තියක් තිබිලා නැහැ. දේශනාව ඇහුණා. ඒ වගේ මගේ අත්දැකීම වෙනයි. ඒකයි මට මේ ප්‍රශ්නේ අහන්න පුළුවන්. ඔබතුමා ඒක පැහැදිලි කර දෙන්න බොහොමයි.
ඒ බොහොම හොඳයි. ඒ අන්ධපත්තියක් නැතිව දේශනයක් ඇසීම, උපේක්ෂාවෙන් ඇසීම, විවුර්ත හිතකින් ඇසීම. සිතිවිලි කොහෙවත් නැහැ. මේ විශ්වයේ කොහෙවත් සිතිවිලි නැහැ. සිතිවිල්ලක් උපදින්නේ, පවතින්නේ, නිරුද්ධ වෙන්නේ මනෝවිඥානයක් තුළමයි. මේ මනෝවිඥානයක් නැති තැනක සිතිවිල්ලක් ඇති වෙන්නත් බෑ, පවතින්නත් බෑ, නිරුද්ධ වෙන්නත් බෑ. ඉතින් මනෝවිඥාන විශ්වේ නෑ. ඒවා තියෙන්නේ මේ ජීවීන් ඇතුලේ. ඒ කිසියම් තැනක ජීවියෙකු, සත්වයෙකු ඉන්නවා නම් එතන තමයි මනෝවිඥානයක් තියෙන්නේ. මනෝවිඥානයේ තමයි සිතිවිලි පහළ වෙන්නේ, පවතින්නේ, නිරුද්ධ වෙන්නේ. එතකොට කිසියම් මනෝවිඥානයක පහළ වෙන්නේ ඒ මනෝවිඥානයේ අද්දැක්ක දේවල් ආශ්‍රයෙන් එන සිතිවිලි පමණයි. ඒ තමයි සාමාන්‍ය ස්වභාවය. කියන්නේ කෙනෙකුට මතක් වෙන්න පුළුවන් තමන් කරපු කීප දේවල් ටික තමයි. ඒවත් අමතක වෙන්න පුළුවන්. හැබැයි මතක් වෙනවා නම් මතක් වෙන්නේ තමන් කළ කී දේ පමණයි. තව කෙනෙක් කරපු කීප දේවල් මතක් වෙන්න බෑ. තව කෙනෙක් කරපු කීප තැනක අප හිටියානම් අපට මතක් වෙනවා අප ඇහුව දේවල්. එයා කියු දෙවල් නෙමෙයි අපිට මතක් වෙන්නේ අප ඇහුව දේ. එයා කළ දේ නෙමෙයි අපිට මතක් වෙන්නේ අප දුටු දේ. ඉතින් මේක තමයි ඇත්ත. එහෙම හිතනකොට දැන් එහෙම සිතිවිල්ලක් කියන්නේ මතකයන් මතක් වෙනවා. ඒක මතක් වුණාම හරි වෙන අදිය ඇහුණාම හරි පෙවුණාම හරි හිතන්න පටන් ගන්නවා. හිතනවනේ සිතින එක, සිතිවිල්ල තව එකක්. මේ හිතන විට තමයි ශක්තියක් හිතින් නිස්පාදනය වෙන්නේ. සිතිවිල්ලක් ආවට ශක්තියක් නිස්පාදනය වෙන්නේ නැහැ. සිතිවිල්ල කියන්නේ විපාකයක්නේ. කර්මයක් නොවේ. හැබැයි සිතන්න ගියාම අන්න එතන ක්‍රියාවක්. ඒ ක්‍රියාව නිසා ශක්තියක් නිස්පාදනය වෙනවා. ඒ නිස්පාදනය වෙන ශක්තිය ඒ හිත ඇතුළෙම තියෙන්නේ. ඒක සාමාන්‍ය ස්වභාවයන යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන විට ඉඳුමක් එනවා, රස්නයක් එනවා. ඒ රස්නේ ඉඳුමයි ඒ එන්ජින් එක ඇතුළෙම තියෙන්නේ. තියාගන්න බෑනේ, තියාගත්තොත් එන්ජින් එක වැඩ කරන්නේ නෑ. පුපුරලා එයි. ඒක විශ්වයටම උදාහරින්න වෙනවා. ඒ උෂ්ණත්වයක්ම උදාහරිනවා, සීතල නම් සීතලත් උදාහරිනවා, දුබත්ම උදාහරිනවා, ජල වාෂ්පත් උදාහරිනවා. ඒ හැම දෙයක්ම විශ්වයට තමයි දෙන්නේ, පරිසරයට. පරිසරයට එකතු වෙනවා. සිතීම නැමැති යන්ත්‍රේනුත් ඒ තමයි වෙන්නේ, ඒ යන්ත්‍රණයේ. දැන් ඒවා ඒ උෂ්ණත්වයන්, ඒ දුමාරයන්, ඒ වස විස, ජල වාෂ්ප, ඒවා හැමතැනම වැතිරෙනවා. ඒවා පරිසරේ හැමතැනම තියෙනවා. එතකොට මෙතන වෙන්නේ අප හිතන්න පටන් ගත්තාම, දැන් අපි යමක් දකිනවා කියන්නේ දකිනවා. දකින දේ ගැන හිතන්න පටන් ගන්නවා. එහෙනම් අපිට ප්‍රශ්නයක් එනවා, අපි උත්තරයක් හොයනවා. හොයන විට දැන් හිතනවනේ, හිතන්න ගිය ගමන්ම අපේ හිත විවෘත වෙනවා එළියට. සිතීමේදී හිත විවෘත වෙනවා. විවෘත වුණු ගමන්ම හිත ඇතුලේ තියෙන දේ එළියට යනවා, එළියේ තියෙන දේ ඇතුලට යනවා. සිතීමේදී අන්න අලුත් අදහස් ආවා කියන්නේ ඔබතුමා හිතන්න ගියා. ඒ අන්න ඒ න අදහස් කොහෙන් එනවද කියලා අපිට කියන්න බැහැ. හැබැයි මතක නම් එන්නේ අපේ අත්දැකීම් වලින්ම පමණයි, 100%ක්ම හරි. නමුත් හිතන්න ගියාම අදහස් වෙනවා. ඒ අදහස් කොහෙන් එනවද කියන්න බැහැ. අපේ මෙන්නත් පුළුවන්, පරිසරයෙන් මෙන්නත් පුළුවන්. එතකොට අපේ තීරණ ගන්න විට සමහර විට ඒ තීරණේ අපේ ඇතුළෙන් ආවෙන තියෙන්න පුළුවන්. ඒ පරිසරය, ඒ සංස්කෘතිය, ඒ ප්‍රජාව සමහර විට කාලයක් තිස්සේ එහෙම තීරණ ගන්න උරු වෙලා එහෙම තැනක අප ඉන්න විට ඒ තීරණේ මුල්ම තීරණේ වෙන්න පුළුවන්. ඕනෑම ප්‍රශ්නයකදී කොහොමද කරන්නේ කියලා හිතන්න පටන් ගත්ත ගමන්ම පළවෙනිම තීරණයේ විදිහට ඒ කාර්යෙ ඉන්න පුළුවන්. ඒ තීන්දුව ඇවිල්ලා තියෙන පරිසරයේ, සංස්කෘතිය, ආගම, ප්‍රජාව එහෙන් එනවා. අනේ ඔය දෙක වෙන් කරගන්න. පැහැදිලිද දැන්?
බොහොමත්ම පැහැදිලි. බොහොමත්ම පැහැදිලි.
අවසරයි සර්. අප බුදුන් වහන්සේ පිළිබඳ, බුදුන් වහන්සේ දහම පිළිබඳ විශ්වාසයකින් ඉන්නවා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් දේශන පවත්වන පුද්ගලයෝ පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරනකොට කිසියම් පුද්ගලයෙක් අපේම බුදු දහම තුළ හෝ පිටස්තර කෙනෙක් බුදුහාමුදුරුව විචනය කළොත්, එහෙම නැත්නම් ධර්ම විචනය කළොත් අපේ හිත කම්පණයට පත් වෙනවා නම් ඒ හිත භක්තිවන්ත හිතක්ද?
අනිවාර්යයෙන්ම අප බුදුහාමුදුරුවෝ දැක්ක නැහැ. බුදුහාමුදුරුව දැක්කනම් අපි කවුරු මොනවා කිව්වත් අපිට ප්‍රශ්නයක් නැහැ. බුදුන් තුටු සිතක් නම් ඒ හිත දන්නවා බුදුරජාණන් වහන්සේ මෙහෙමයි කියලා. මේ තව කෙනෙක් එහෙම නෙමෙයි කියන විට ඒ කම්පණයක් එන්නේ, අපේ සංවේගයක් ඇති වෙන්න පුළුවන්. මේ මොන කාරණේට මේ බුදුරජාණන් වහන්සේට අපහාස කළා, විවේචනය කරා කියන සංවේගය නෙවෙයි. මේ තැනත්තා තමන්ට ලොකු හානියක් කරගන්න සහ සමාජයට ලොකු හානියක් කරන්න කියන ඒ සංවේගය ඇති වෙනවා. තමාට එයා දන්නේ නැතුව කියනවා වෙන්න පුළුවන්. එයාගේ තර්කයට අනුව එහෙම විවේචනයක් කරනවා වෙන්න පුළුවන්. සද්භාවයෙන් කළා කරන්නේ මිත්‍යාවක්, වපුරන්නේ මිත්‍යාවක්. ඉතින් එවිට ඒ ගැන ඒ කෙනා කෙරෙහි සංවේගයක් එන්නේ, අනේ මේ මිනිස්සයා මොන තරම් තමන්ට හානියක් කරගන්නවා. සහ ඒක එක්කෙනෙක් දෙන්නෙක් කරේ විශ්වාස කළොත් ඒ අයට ලොකු හානියක් කරගන්නවා. ඉතින් ඒ පිළිබඳ සංවේගයක් අනුකම්පාවක් ඇති වෙනවා මිස තරහක්වත් දුකක්වත් එන්නේ ඉඩක් නැහැ අප බුදුරජාණන් වහන්සේ නැත්තම් බුදුන් වහන්සේව දැකලා තියෙනවා. හැබැයි දැකලා නැත්නම් අප හිතාගෙන නම් ඉන්නේ බුදුරජාණන් වහන්සේ මෙහෙමයි අර එහෙමයි කියලා. එහෙමනම් ඉතින් අපිට දිදෙනවා. අපිට කැක්කුමක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සටන් කරන්න ඕනේ. ඒවට උත්තර දෙන්න යන්න ඕනේ. තර්ක කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ බේරගන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේගේ ගෞරවය ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් මේකක්වත් අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සූර්යාගේ ගෞරවය අපි ආරක්ෂා කරන්න ඕනේ. මේ තියෙන ලයිට් ටින්ඩයික ගෞරවය නැති වෙනවා ඉතිරි පානින්ද. මේකේ මොන සූර්යා විසින් පැපලෙනවා. ඒකට අපේ උදව් අවශ්‍ය නැහැ. එයින් ආලෝකයක් අරගෙන අපිත් පැපලෙන්නයි අවශ්‍ය. අපි මේ සූර්යාගෙන් ගන්න තියෙන උදව්ව ගැනීම පැත්තකින් තියෙන අපි සූර්යා වෙනුවෙන් සටන් කරන්න ඉතිරිවෙනවා. සූර්යාව බේරගන්න ආරක්ෂා කරගන්න මේ සියලුම තාරකාවන් වල දෙරෙහිව ඒ මායාවේ පත්‍රමයක්. මෙතන මායාව තමයි මේ පිට කරලා දෙන්නේ කියලා හිතන්නේ. එහෙම හිතුවොත් ඔතනින් අපිට ලේසියෙන්ම ගැලවෙන්න පුළුවන්.
තව ප්‍රශ්නයක් සර්, තමා භක්තිවන්තයෙක් කියලා දැනගන්නේ කොහොමද?
භක්තිවන්තයෙක් කියලා දැනගන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් තමා ඒ තමන් අදහන දේ අත්දකින්නවද කියලා බලන්න. අත්දකින්නවද? මේ ඉන්දියානු ඉතිහාසයේ තියෙන කතාවක්. ඔය ජනක් කියන රජතුමාගේ කාලේ එතුමා වාර්ෂිකව මහා ආගමික සම්මේලනයක් පැවැත්වුවා. එතන වාද විවාද තියෙනවා. ඒකෙන් දිනන කෙනාට ගවයන් 1000ක් තෑගි දෙනවා. ගවයන් 1000ක් කියන්නේ අද උනත් කෝටිපතියෙක් වෙන්න පුළුවන්. ඉන්දියාවේ ගවයන් කියන්නේ මහා සම්පතක්. කොහොම හරි මේ හැමදෑම දිනු කෙනෙක් හිටියා ඒ වාදයෙන්. ඒ ආගමික පූජකවරේ Hindu ආගමේ බොහොම බුද්ධිමතේ. ඉතින් මේ ඒ අවුරුද්දෙත් ඒ සෙමිනා එකට ඒ කන්ෆරන්ස් එකට ආවා. ඇවිල්ලා ඉතින් ඔක්කොම පරද්දගෙන යනවා. මෙයා කිව්වා තමන්ගේ ගෝලෙන්ට අර ගවයන් 1000 ගෙනියන්න ගෙදර. අපේ ගෙදර ගෙනියන්න. එදිරියයික තාම වාදේ ඉවර නැහැනේ. නෑ වාදේ මන් දිනනවා. හැමදාම වගේ අදත් මන් දිනනවා. ඒ නිසා ගෙනියන්නේ. ගෝලිය ටිකත් ඒ හරක් දහ අරන් ගියා. ඊපස්සේ හැමෝම පෙරද්දුවා. අන්තිමට කාන්තාවක් ඉදිරිපත් වුණා. ගාර්ජි වගේ නමක් ඒ කාන්තාව ඉදිරිපත් වුණා. මේ කාන්තාව ඉදිරිපත් වුණා. පළවෙනි වතාවට කාන්තාවක් ආවේ. සාමාන්‍ය හැඳිපිටියේ නෝන කියන්නේ එනා hina una මේ කාන්තාව කිව්ව අර හරක් සහ ගෙන්නන්න. ඔබ තාම වාදේ දිනලා නැහැ. එයා ගෙන්නන්න. නෑ මේකෙන් මන් දිනනවා. නෑ දිනලා නැහැ නේ තාම. ඒක ඔබේ විශ්වාසයන්නේ. ඔබේ භක්තිය. තාම දිනලා නැහැ. හරක් දහ ගෙන්නන්න. ඉතින් හරක් දහ ගෙන්නවා. ඊට පස්සේ මේ කාන්තාව අහනවා ඔබ මොකද්ද කියන්නේ? දෙවියන් මේ ලෝකේ නිර්මාණය කළා කියලා. දේව නිර්මාණය. ඔව් මම විශ්වාස කරනවා. දෙවියන් තමයි මේ ලෝකේ නිර්මාණය කළේ. මට හේක් කියන්නේ. ඔබ දැක්කද? මේ ප්‍රශ්නේ ඔබ දැක්කද? ඔබෙහි සාක්ෂිකරුවෙක්. එන්නාට නෑකෝ මම සාක්ෂිකරුවෙක්. ඔබ හේක්. يعني ඔබ දැක්කලා තියෙනවා දෙවියන් ලෝකේ නිර්මාණය කළා. ඔව්. ඒතර මේ කාන්තාව කියනවා එක වෙන්න බෑ. එහෙනම් ඔබ කලින් ඉඳලා තියෙනවා. ලෝකේ නිර්මාණය කරන්න කලින් ඔබ ඉඳලා තියෙනවා. ඒ එහෙමනම් දෙවියන් ලෝකේ නිර්මාණය කළා වෙන්න බෑ. මොකද ඔබ ලෝකයේ කොටසක්. ලෝකේ කලිනුත් ඉඳලා තියෙනවා. ඒ ඉන්න ඔබේ තර්කයේ පිට හෙලෙනවා. දෙවියන් ලෝකේ නිර්මාණය කළා. මේ පැත්තෙන් ඔබ එතන හිටියේ නැත්නම් ඔබ දැකලා නැහැ. ඒතර ඔබට තියෙන්නේ භක්තියක් විතරයි. දැකීමක් නැහැ. මේක කට උත්තර නැති වුණා. කට උත්තර නැති වුණාම අර හරක් දාහ දෙන්න කලින් මෙයාට ලොකු තරහක් ආවා. තරහක් ඇවිල්ලා කඩුවක් අරගෙන ඇදලා මෙයා අර කාන්තාවට පහර දෙන්න උත්සාහ කළා. ඉතින් තරහ කියන්නේ සම්මන්ත්‍රණයකට පාවිච්චි කරන්න හොඳ උපකරණයක් නෙවෙයි. තරහ තරහෙන් බෑනේ, වාදකින් දිනන්නේ. ඒ වගේම කඩුවකිනුත් බෑ. ඉතින් මේවත් මේ බොහොම ප්‍රාථමික ගෝත්‍රික ආයුධ. බුද්ධිමත් සමාජයේ කවදාවත් අද සත්‍ය හොයාගන්න අදහසක් ඇත්ත නැත කවුරු කරගන්නේ කෝපයයි අවිහායිදයි භාවිත කරන්නේ නැහැ. නමුත් ඒ මට්ටමට මෙයා වැටෙනවා. මේ මහා ප්‍රඥා බුද්ධිමත මේ ආගමික නායකය කොමරි පෙරදුනම අර හරක් දහ දුන්නා. පොගවයක් දහ ආපෝ දුන්නා නෙමෙයි, ඉතින් එයා ගත්ත දහ මේ කාන්තාවට දුන්නා. ගාර්ජි තුමියට එතුමීට මට හරක් එපා, හරක් නෙමෙයි රත්තරනුත් එපා. මම ඒව හොයාගෙන නෙමෙයි මේ වාතයට ආවේ. ඔබ තුල තියෙන භක්තියක් පමණයි මේ ලෝකෙට ඔබ වීරයෙක් වුණාට ඔබ කිස් ඔබට අත්දැකීමක් නෑ. ඔය කියන කිසි දෙයක් ගැන ඔබට අත්දැකීමක් ඒක ඔප්පු කරන්නයි මට ඕනේ මේ කියලා එතුමිය වාත්‍ර මෙන්න භක්තියක් තියෙනවා. බක් එතන අත්දැකීමක් නෑ. අත් නොදකින දේ විශ්වාස කරන්න. බුදුරජාණන් වහන්සේකින් කෙනෙක් විමසෝ වහන්සේ දෙවියන්ව විශ්වාස කරනවා. ඒ කියන්නේ දෙවියන් නැද්ද? නෑ, දෙවියන් ඉන්නවා. දෙවියන් ඉන්න බව තමන් වහන්සේ තරම් හොඳට වෙන කවුරුවත් දන්නේ නෑ. ඉතින් මොකටද විශ්වාස කරන්නේ? විශ්වාස කරන්නේ අප නොදන්න දේ. මේ තමයි පළවෙනි සාක්ෂිය. දෙවෙනි සාක්ෂිය තමයි භක්තිය තියෙන හිතක් බොහෝ ඉක්මනට සතුට වෙනවා අසතුට වෙයි. හරි වේගෙන් සතුටේ අන්තයට අසතුටේ අන්තයට තමම් අදහන දේ හරි කිව්වම ඊට හැටියක් නෑ. ඊට වැඩි දෙයක් නෑ. 2050 මුළු ලෝකෙම බෞද්ධ වෙනවා කිව්වම මොන මහා සතුටක්ද? කොහේ හරි භෝගහකටත් ප්‍රබුද්ධ පිළිමයකට ගලන් දෙවවා කිව්වම හරියට කලබලේ. භක්තිය තමයි ඔය ඉතාම ඉක්මනට සතුටටපත් වෙන්නේ කම්පණයටපත් වෙන්නේ. මේ ඒ අත්දැකීමිනුත් අඳුරගන්න පුළුවන් අප ඉන්නේ භක්තියේද නැද්ද කියලා. මෙන්න මේ මිනුන් දෙක, මේ කෝදු දෙක හරිම සරලයි. මේ දෙකෙන් අපිට පැහැදිලිව හඳුනාගන්න පුළුවන් මොනතරම් දුරට භක්තිය ඇතුලේ අප ඉන්නවද, මොනතරම් දුරට දර්ශනය ඇතුලේ ඉන්නවද, දැකීම ඇතුලේ.
සමාවෙස තවත් කාරණා. දැන් යෝගියා ලබන්නේ අධ්‍යක්ීම ස්ථීර වශයෙන්ම ඥාන දර්ශනය තුළ ඉන්නවා කියලා නිගමනයකට එන්නේ කොහොමද?
ඒ හොඳ ප්‍රශ්නය. මේ යෝගියා අවසාන නිගමනයකට එන්නේ නැහැ. දත්ත තමන්ගේ අත්දැකීම් අනුව ඒ සීමාව ඇතුලේ මේ තමා සත්‍යය, මේ තමයි යථාර්ථය. හැබැයි ඊට එහා අලුත් දත්ත, අලුත් ව්‍යුක්ත වීම ඇතිවන විට වෙනස්, ඊට වඩා ගැඹුරු තලවලට යන්න පුළුවන්. ඒ නිසා පරම සත්‍යයක් ගැන එන්නේ නැහැ. කවුරු හරි කියනවා නම් මෙන්න මම පරම සත්‍ය දැක්ක කියා, එතන ප්‍රශ්නයක් තියෙනවා. යෝගියෙකු කවදාවත් පරම සත්‍යයක් ගැන කතා කරන්නේ නැහැ. එයා කතා කරන්නේ తాවකාලික සත්‍යයක් ගැන. ඒ తాවකාලික සත්‍යනොත් තමන්ගේ අත්දැකීම් මතයි තීරණය වෙන්නේ. ඊට වෙනස් අත්දැකීම් තියෙන කෙනෙක් වෙනස් දෙයක් කිව්වහම ඒකට විරුද්ධව අහන්න පුළුවන්කම තියෙනවා. පිළිගන්නේ නැහැ. පිළිගන්න ඕනේ නැහැ. අහන්න පුළුවන් කියලා බලනවා. ඒ කියන දේ තමන්ගේ අත්දැකීමයි සංසන්දනය කරලා එතන මෙතන මොකද්ද තමන්ට මග හැරුමු කියලා. තමන්ට ඇත්තටම මග හැරුමු දෙයක් තියෙනවද? එයාට මග හැරුමු දෙයක් තියෙනවද? මේ විදිහට මේ සාකච්ඡාවක් යන්න ඕනේ මේ විදිහට. මේ හේතු සාධක සහිතව තමයි කතා කරන්න ඕනේ අද්දකීම ආශ්‍රේ. ඊළඟ කාරණේ තමයි යම් පමණකට ඥාන දර්ශනයක් තියෙනවද ඒ පමණට නිදහස් කෙනෙක්. නිදහස් කෙනෙක් මොනවෙන්ද නිදහස්? ඇලීම් ගැටීම් වලින් නිදහස්, අනිත්‍යයේ විවේචන වලින් නිදහස්, ප්‍රශංසා වලින් නිදහස්, ඒව මත යැපෙන ඒ මත නැතන රූපඩයක් නෙවේ. ඒ රූපඩ තත්ත්වයෙන් අපි ටික ටික අවදි වෙනවා. 100%ක්ම අවදි වුණාම ඒ සම්පූර්ණ ඥාන දර්ශනේ. හැබැයි මේ ඥාන දර්ශනේට සාපේක්ෂව ඇලීම් ගැටීම් ප්‍රශංසා හා විවේචන වලින් අප නිදහස් වෙනවා. ඒ කාරණේ තමයි හොඳම මිනුම බලන්න අපිට තියෙන ඇත්තටම ඥාන දර්ශනයක්ද නැතිනම් නුවණක්ද දැනුමක්ද භක්තියක්ද දැනගන්න.
පැහැදිලි සර්, සුවට ගොඩාක්
පිං. ගාතු ආචාර්ය සමනි, දී භක්තිය හුඟක් උපාදාන හා තණ්හාවට හුඟක් සම්බන්ධතාවයක් දක්වනවාද ශ්‍රද්ධාවට වඩා?
අනිවාර්යෙන් අනිවාර්යෙන් භක්තිය වැළඳ ගන්න දෙයක් නේ. භක්තියෙන් වැළඳ ගන්නවා කියලා කියන්නේ. ඉතින් සද්ධාවෙන් වැළඳ ගැනීමක් වෙන්නේ නැහැ. කියන්නේ අදහසක් දර්ශනය, ඒ දර්ශනය හොයාගත්ත ශාස්ත්‍රූවරයා ඒ දර්ශනය අපිට ගේන මාධ්‍ය එකක්වත් සද්ධාවෙන් වැළඳ ගැනීමක් නැහැ. මේ සියල්ල වැළඳගන්නේ භක්තිය. ඒ නිසා අනිවාර්යයෙන්ම භක්තිය තණ්හාව සහ උපාදානයේ අහුවෙච්ච දෙයක්. භක්තිවන්තයා තණ්හාවෙන් හා උපාදානයෙන් නිදහස් වුණු කෙනෙකු නෙවෙයි. ඒ නිදහසක් එයාට ඕනෙත් නැහැ. එයා භක්තිය ඇතුලේ නැවතිලා ඒක උපාදාන කරගෙන තණ්හාවට අල්ලගෙන ඉන් එහා ලෝකයක් දකින්නෙත් නැහැ. ඒක ඇතුලේ කැරකෙරි ඉන්නවා. මේ ආත්මෙත් කැරකෙනවා, ඊළඟ ආත්මෙත් කැරකෙනවා, ගිය ආත්මෙත් කැරකෙන්න ඇති. මේ භක්තිය මේ සංසාරේ කෙනෙක්ව තියාගන්න හොඳම මානසික ආයුධයක්. සද්ධාව එහෙම නැහැ. සද්ධාව මේ වැළඳගන්නේ නැහැ. කාවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව කියන්නේ උන්වහන්සේගේ ಗುಣ දැක්කහම ඇති වෙන ಗುಣවලට ඇති වෙන සද්ධාව. පැහැදිලි. උන්වහන්සේ අපේ හදවත ඇතුලේ වැඩ ඉන්නවා කියන හැඟීම. උන්වහන්සේ එළිය නැහැ. බුදු පිළිම ඇතුලේ බුදුන් වහන්සේ නැහැ. කිසිම බුදු පිළිමක බුදුන් වහන්සේ නැහැ වැඩ ඉන්නේ. බුදු පිළිමයක බුදුන් වහන්සේ දකින්නේ භක්තිය. බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තුල බුදුන් වහන්සේව දකිනවා නම් ඒ භක්තිය. ඒ හොඳද නරකද වෙනම කාරණා. බුදුන් දකින්නේ තමන්ගේ හදවතේ. හදවතේ තමයි බුදුන් වහන්සේ වැඩින්නේ. ඒ හදවතේ ඉන්න බුදුන් වහන්සේ දැකීම නැත්තම් ඒ බුදුන් වහන්සේට වැඩින්න සුදුසු කරමට හදවත පිරිපහදු වීම තමයි සද්ධාවෙන් කරන්නේ. සද්ධාවෙන් කරන්නේ පවිත්‍රීකරණය හදවත. මේ දෙක දෙකක්.
ඒ කියන්නේ සද්ධාවෙන් සංසාර ගමන කෙටි කරනවා නේද ආචාර්යතුමා? සද්ධාව.
ඔව්. තණ්හා උපාදාන දෙක නැති කරන්නේ සද්ධාව වැඩ කරන්නේ. භක්තිය මේ දෙක ඇති කරන්නේ. ඉතින් භක්තිය මෙහෙම දෙයක් කරනවා හැබැයි. භක්තිය කියනවා මේ ලෝකයේ තියෙන දේවල් වලට තණ්හාව ඇති කරගන්න එපා. ඒව අල්ලගන්නත් එපා. කාවත් අල්ලගන්න එපා. ඇත්තේ එකම සත්‍යයක් පමණයි. එය මොකක් කරි කොයි දෙවියන් වහන්සේ බ්‍රහ්ම එහෙම නැත්නම් ඒ කිසියම් පදාර්ථයක් ඒ පමණ. ඒ විතරක් අල්ලගන්න. වෙනේව අල්ලගන්න එපා. ඒ නිසා භක්තිය කියන කෙනා ටිකක් අල්පේච ජීවිතයක් ගත කරන්න පුළුවන්. තාපස ජීවිතයක් ගත කරන්න පුළුවන්. එයා දන් දෙන්නත් පුළුවන්. තමන්ගේ වස්තුව බෙදලා දෙන්නත් පුළුවන්. හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් භක්තිය කියන කෙනා. ඒ ටික ඔක්කොම ඇත්ත. නමුත් එයා සංසාරයෙන් නිදහස් වෙන කෙනෙක්වත් ඒ මාර්ගයේ ඉන්න කෙනෙක්වත් නොවේ. මත් නිසාද එයා ධිට්ඨියක් උපාදාන කරගෙන ඉන්නේ. භක්තියක් උපාදාන කරගෙන. සද්ධාව තියෙන කෙනා භක්තිය තියෙන කෙනා තරම් සමාජ සේවා නොකරනවා වෙන්න පුළුවන්. ශ්‍රද්ධාව තියෙන කෙනා, භක්තිය තියෙන කෙනා තරම් මහා පරිමාණයෙන් දන්සල් දෙන්නෙත් නැතුව ඇති. එහෙම අනුන්ට හිතවත් උපකාර කරන්නෙත් නැතුව ඇති ඒ මට්ටමට. භක්තිය තරම් ශ්‍රද්ධාව තියෙන කෙනා සමහරට එකමලක් පූජා කරන්න පුළුවන්. ශ්‍රද්ධා භක්තිය තියෙන කෙනා මල් ලක්ෂයක් පූජා කරන්න. ඒ වෙනස තියෙනවා. ඒ නිසා අර මහා පරිමාණයේ ඔය ආගම දැහිම් අරහා සද්ධාව දකින්නට බෑ. ඒ මට්ටමට එන විට සද්ධාව හීන වෙලා හීන වෙලා හීන වෙලා ගිහිල්ලා භක්තිය තමයි එතන රජ කරන්නේ. භක්තියට භක්තිය හොඳට දෙන්න පුළුවන් නරකත් කරන්න පුළුවන්. ඒ ආගම වෙනුවෙන් සටන් කරන්නේ භක්තිය තියෙනයි. ඒ යාට පුළුවන් ඉතින් අනිත් දරන්න බණින්ද විනාශ කරන්න බාරෙන්ද උනාට පුළුවන් භක්තිය. ඒක ශ්‍රද්ධාන්නේ. ශ්‍රද්ධාව ප්‍රාණඝාතය කරන්නේ නැහැ. ප්‍රාණඝාතයට පොළඹවන්නේ නැහැ ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාවෙන් කෙනෙකු සත්කාරියක් කරනවා. ඒ සත්කාරියන් ශ්‍රද්ධාවෙන් කරනවා. භක්තිය කරන්නේ පුණ්‍ය ක්‍රියා. මේ දෙක දෙක. පින්කම් සහ සත්කාරයන් සත්කාරයන් පමණක් නෙවෙයි සත්කාරයන් දෙකක්. පින්කම් කරන්න ගිහිල්ලා ගහ ගන්න පුළුවන්, බැන ගන්න පුළුවන්, රණ්ඩු වෙන්න පුළුවන්, පොලිසියෙන් උසාවියන්න පුළුවන්. මේ භක්තියේ මේ පොලිසියල්ටත් භක්තිය කියනවා මිනිස්සුන්ට, බැතිම තුන්න උසාවියවලටත් කියනවා. රෝහල් වලටත් එක් කියනවා, හිරගෙවල් වලටත් එක් කියනවා. හැබැයි සද්ධාව, ඒ සද්ධාව තියෙන කෙනාව එක තැනකටවත් එක් කියන්නේ. සද්ධාව නිසා කවුරුවත් උසාවි, පොලිසි, හිරගෙවල්, රෝහල් වලට ගියාමක් වෙන්නේ නැහැ. ඒ වටින් නිදහස් කර. හොඳයි හිතවතුනි, මේ බොහොම විවෘතව දැකිය යුතු තේමාවක් ගැනයි අද මේ නැවදසුනට තත්පරයක් වැඩසටහනින් සාකච්ඡා කළේ. මෙතන ඇසුණු කිසිවක් අදහන්ට අවශ්‍ය නැහැ. නමුත් ඇත්තකින් තියාගෙන වරින් වර විමසා බලන්න සත්‍ය අසත්‍යතාවයේ හා අප කොතනද ඉන්නේ කියන කාරණය සහ යායුත්තේ කොතනද කොහේ හිටියත් එතන ඉන්න සුසුතනක් නන් නොවේ. කියන්නේ පාක් කරන්න සුසුතනක නොවේ අප පාක් කරලා තියෙන්නේ. සංසාරේ පාකින් නැත. පාකින් නැහැ සංසාරේ. එසා මේ එහෙම තියනවා කියලා හිතනවා නම් එක මුලාවක්. මේ ගමනට, එතර වෙන ගමනට අද දවසේ ඇසූ කාරණා මොනතරම් උදව් කරගන්න පුළුවන්ද, ඒ ගැන ඉඩ ලැබෙන ලැබෙන හා ඉඩ ලබාගෙන ලබාගෙන විමර්ශනය කර බලන්න ගතියුත්තක් හරයක් තිබෙනවා නම් එය ගන්න, හරයක් නැත්තම් ටික පැත්තකින් තිබුණා. හැම දිනාටම සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසෙල්ලක්ම වේවා.